ඊළඟට SMM මුෂාරෆ් කර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. තලමේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களுக்கு நன்றிகள். தற்போது பேசிய பாராளுமன்ற உறுப்பினர் கஜேந்திரன் அவர்கள் இந்த சிவராத்திரி நிகழ்வுகள் நடப்பதற்கு தடையாக இருக்கும்படியாக சில செயற்பாடுகள் மேற்கொள்ளப்படுவதான சில கருத்துக்களை முன்வைத்தார். எனவே அந்த விடயம் உண்மையாக இருக்குமாக இருந்தால் நிச்சயமாக அது வன்மையாக கண்டிக்கப்பட வேண்டிய விடயம். சில பகுதிகளில், வடக்கு கிழக்கு பகுதிகளில் எல்லாம் சில பௌத்த பிக்குகள், எல்லோரும் அல்ல, சில பௌத்த பிக்குகள் இந்த நாட்டை அவர்கள் ஆட்சி செய்கிறார்களா, இந்த நாட்டில் இருக்கின்ற ஜனாதிபதி பிரதமர் இந்த நாட்டிலுடைய நிர்வாகங்களுக்கு அப்பால் மிகவும் சக்தி படைத்தவர்களாக அவர்கள் இருக்கிறார்களா என்று ஐயப்படும் அளவிற்கு ஒரு சில இடங்களில் நடப்பது வழக்கம். எம்முடைய பிரதேசத்திலும் கூட பொத்துவில் பிரதேசத்தில் ஒருவர் இருக்கின்றார். இந்த பிரதேசத்தை குழப்புகிற, இந்த மக்களை குழப்புகிற, இந்த தேசத்தை குழப்புகிற ஒரு பெரும் பணியை அவர் செய்து வருகிறார். எனவே அவ்வாறானவர்கள் மிக பிழையாக நடந்து கொள்கிற போது அவர்களுக்கு துணை போகின்றவர்களாக இந்த காவல்துறையினர் இருப்பார்களாக இருந்தால் இந்த நாட்டில் ஒரு சட்டவாட்சி இருக்கிறது, இந்த நாட்டிலே மிகச்சிறந்த ஒரு நிர்வாகம் இருக்கிறது, ஒரு ஜனாதிபதி இருக்கிறார் என்றெல்லாம் நாம் பெருமையாக சொல்லிக் கொள்ள முடியாது. எனவே தயவு செய்து இந்த விடயத்தை நான் அதுமீத ஜனாதிபதி அவர்களுடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். வழிபாடுகள் நடத்தப்படுவது என்பது ஒரு அடிப்படை உரிமை. எனவே சிவராத்திரி என்பது இரவு நேரத்தில் நடைபெறுகின்ற ஒரு வழிபாடு. அதனை நடத்துவதிலே ஒரு குழப்பம் விளைவிக்கக்கூடியதாக நிர்வாகம் இருக்குமாக இருந்தாலும் அல்லது போலீஸ் அதிகாரம் பயன்படுமாக இருந்தாலும் நிச்சயமாக அது தண்டிக்கப்பட வேண்டிய ஒரு கண்டிக்கப்பட வேண்டிய ஒரு விடயம். எனவே ஒரு சிலர் இந்த அரசாங்கத்தினுடைய மேல்மட்டங்களுக்கு தெரியாமல், ஜனாதிபதிக்கும் தெரியாமல் ஒரு சிலர் இவ்வாறான நடவடிக்கைகளில் ஆங்காங்கே ஈடுபடுவதை நாம் பார்க்கின்றோம். அது யாராக இருந்தாலும் சரி, பௌத்த பிக்குவாக இருந்தாலும் சரி, அல்லது வேறு எவராக இருந்தாலும் சரி, இவர்களை கண்டுபிடித்து இவர்களுக்கு எதிரான நடவடிக்கைகள் எடுப்பதற்கான ஒரு புதிய நடைமுறையை இந்த நாட்டிலே அதிமீத ஜனாதிபதி அவர்கள் கொண்டு வர வேண்டும். அப்போதுதான் இந்த சிறுபான்மை தலைமைகளை சந்தித்து பேசுவதிலே ஒரு அர்த்தம் இருக்கும். சிறுபான்மை தலைமைகளோடு அரசியல் பகிர்வு, அதிகார பகிர்வு என்று நாம் பேச முற்படும் முன்பு இத்தகைய எமது அடிப்படை உரிமைகளை நிறைவேற்றுவதிலும் ஒரு தடை காணப்படுமாக இருந்தால் இந்த எந்த பேச்சுவார்த்தையிலும் ஒரு அர்த்தம் இருக்காது. எனவே தயவு செய்து இந்த விடயங்கள் அதிமீத ஜனாதிபதி அவர்களுடைய கவனத்திற்கு வந்ததா இல்லையா என்பது எமக்கு தெரியாது. எனவே இந்த வடகிழக்கு பகுதியில் குறிப்பாக இவ்வாறான ஒரு சிலருடைய அடாவடித்தனங்களை அடக்குவதற்கான ஒரு நடைமுறையை அதிமீத ஜனாதிபதி அவர்கள் கொண்டு வர வேண்டும் என்று மிக தாழ்மையாக நான் என்னுடைய கருத்தாக சொல்லிக்கொள்ள ஆசைப்படுகின்றேன். அதுபோலதான் இன்றைய தினம் இந்த வனவிலங்குகளால் ஏற்படுகின்ற பாதிப்புகள் தொடர்பாக, வனவிலங்குகள் அழியப்பெறும் நிகழ்வுகள் தொடர்பான ஒரு ஒரு ஒத்திவைப்புகளை பிரேரணை முன்வைக்கப்பட்டிருக்கிறது. மிக பிரயோசனமாக, மிக காலத்திற்கு தேவையானதாக இந்த யோசனையை நான் பார்க்கின்றேன். எமது பிரதேசத்திலும் நான் 6 பிரதேச செயலகங்களுக்கான ஒருங்கிணைப்பு குழு தலைவராக இருக்கின்றேன். எனவே இந்த ஒருங்கிணைப்பு குழு தலைவராக எந்த கூட்டத்திற்கு சென்றாலும் யானை மனித மோதல் என்பது இயல்பாக அங்கே வருகின்ற ஒரு விடயமாக இருக்கின்றது. எனவே இலங்கையில் யானை மனித மோதல் என்பது மிகவும் கவனத்திற்குள் வாங்கப்பட வேண்டிய ஒரு விடயம். கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் 1960 அரசாங்கம் ஒரு குழுவை நியமித்து யானை மனித மோதல்களை தீர்ப்பதற்கான வழி என்ன என்பது பற்றி கண்டறிந்து நீங்கள் உங்களுடைய ஆலோசனைகளை சொல்லுங்கள் என்று அன்று சொன்னபோது யானை மனித மோதலை தவிர்ப்பதற்கான வழி யானை வேலிகளை அமைத்தல் என்கின்ற ஒரு விடயம் அன்று சொல்லப்பட்டது. நான் நினைக்கின்றேன் இன்று வரையிலும் யானை வேலிகள் அமைத்தல் ஒன்றுதான் யானை மனித மோதலை தவிர்ப்பதற்கான ஒரே ஒரு வழி என்பதாக நாம் பின்பற்றி வருகிறோம். அதில் குறைபாடில்லை. ஆனால் இந்த யானை மனிதரை மோதலை தவிர்க்கும் வகையிலான யானை வேலிகள் முற்றுமுழுதாக அமைக்கப்பட்டு இது தடுக்கப்பட்டிருக்கிறதா என்றால் நிச்சயமாக இல்லை. இன்று இந்த பிரேரணையிலே நாங்கள் பார்க்கிற போது வன விலங்குகள் அழிக்கப்படுவதின் பால் ஒரு சார்பு நிலை கொண்டதான ஒரு பிரேரணையாக இது முன்வைக்கப்பட்டிருக்கிறது. உண்மையிலே வனவிலங்குகள் அழிக்கப்படுவதை நாம் ஏற்றுக்கொள்ள முடியாது, அது பாதுகாக்கப்பட வேண்டும் என்பதில் மாற்று கருத்து இருக்க முடியாது. அதே சமயத்தில் மனிதர்கள் உயிரிழப்புக்குள்ளாவதும், மனிதர்களினுடைய விவசாய நிலங்கள் பாதிப்புக்குள்ளாவதும், அவர்களுடைய வாழ்வாதாரம், பயிற்சிகை அனைத்துமே நிர்மூலமாக்கப்படுவதும் என்பதும் ஏற்றுக்கொள்ளப்பட முடியாது. குறிப்பாக ஒரு 15 வளர்க்கப்பட்ட தென்னை மரங்களை ஒரே இரவோடு யானைகள் அழித்து விடுகின்ற செயற்பாடுகளும் ஆங்காங்கே நடக்கத்தான் செய்கின்றன. எனவே யானைகள் பாதுகாக்கப்படுகின்ற அதே வேளையிலே இந்த விவசாயிகள், மனிதர்களும் பாதுகாக்கப்பட வேண்டும். மனிதர்களால் மேற்கொள்ளப்படுகின்ற இந்த விவசாய நடவடிக்கைகளும் பாதுகாக்கப்பட வேண்டும். அண்மையிலே பார்த்த ஒரு புள்ளி விவரத்தின்படி 2011 வடகிழக்கு தவிர்ந்த பகுதிகளிலே யானைகளினுடைய கணக்கெடுப்பு நடக்கப்பட்டிருக்கிறது. 5800 யானைகள் இந்த வடகிழக்கு தவிர்ந்த பிரதேசங்களில் காணப்படுவதாக குறிப்பிடப்பட்டிருக்கின்றது. தற்போது யானைகளினுடைய எண்ணிக்கை அதிகமாக இருப்பதாக நான் அறிகின்றேன். அதேபோன்றுதான் இன்று யானை மனித மோதலை எடுத்து பார்க்கிற போது ஒரு வருடத்திலே 400 யானைகளும் 100 மனிதர்களும் இறக்கின்ற நிகழ்வுகள் பதிவு செய்யப்பட்டிருக்கின்றன. வடகிழக்கிற்கு வெளியில் 2011 5800 யானைகள் என்று கணக்கிடப்பட்டது. தற்போது எமது கிழக்கு பிராந்தியத்தின் அம்பாறை மாவட்டம் அது பற்றி தான் எனக்கு பூரணமாக தெரியும் என்பதால் நான் அதனை பற்றி சொல்கிறேன். அம்பாறை மாவட்டத்தில் முன்னொரு போதும் இல்லாத அளவுக்கு யானைகளின் எண்ணிக்கை அதிகரித்திருக்கிறது. இது எவ்வாறு அதிகரிக்கப்படுகிறது? வழக்கமாக காண்கின்ற யானைகளை விடவும் வேறு வகையான யானைகள் சிலவற்றையும் நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றோம். ஹொனரபுள் அதாவுல்லா மினிஸ்டர் அவர்கள் கூட ஒவ்வொரு டிசிசி கூட்டத்தின் போதும் இதனை தெரிவிப்பார். புதிய புதிய யானைகள் எல்லாம் எமது பிராந்தியத்திற்கு வருகின்றனவே, இது எப்படி வந்திருக்கின்றது? ஒன்று, இந்த யானைகளினுடைய இடப்பரம்பலை இந்த வனவிலங்கு அதிகாரிகள் செய்கிற போது ஒரு சில பகுதிகளில் அதிகமான யானைகளை கொண்டு வந்து விடுகிறார்களா, அல்லது இதனுடைய காரணங்கள் என்ன? இந்த மாவட்டத்தில் எத்தனை யானைகள் இருக்கின்றன என்பதை அவர் அடிக்கடி இந்த மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலே கேட்பார். உண்மையிலே அது மிக முக்கியமான ஒரு பிரச்சனையாக இப்பொழுது உருவெடுத்திருக்கின்றது. யானை மனித மோதல்கள் நிறுத்தப்பட வேண்டும். அதிலே இந்த பயிற்சிகையை செய்கின்ற விவசாயிகளினுடைய பாதிப்பு என்பது சாதாரணமான ஒரு பாதிப்பு அல்ல. ஒவ்வொரு நாளும் உயிருக்காக போராடி கொண்டு இந்த பயிர்களை காவல் காப்பதிலே அவர்கள் தங்களுடைய தூக்கத்தை மறந்து, தங்களுடைய உடல் உபாதைகளை மறந்து அவர்கள் கஷ்டப்படுகின்ற நிலையிலும் ஒரு இரவு அயர்ந்து தூங்கிவிட்டாலே அவர்கள் அத்தனை காலமும் கஷ்டப்பட்ட அனைத்துமே வீணாகி பயிர்கள் சேதப்படுகிற ஒரு நிலைமை இருக்கின்றது. எனவே இந்த விடயம் சம்பந்தமாக அபிவிருத்தி குழு, பிரதேச அபிவிருத்தி குழு கூட்டத்தில் இது தொடர்பாக எம்மிடம் வினவப்படுகிற போது, இது சம்பந்தமாக நாங்கள் இந்த அமைச்சிலும் அதிகாரிகளிடம் பேசுகிற போது, உண்மையாக பார்த்தால் அதிகாரிகளும் பாவம் இந்த அமைச்சினுடைய நடவடிக்கைகளை மேற்கொள்வதற்கு தேவையான ஆளணிகளை பெற்றுக் கொள்வதில் சிரமங்கள் இருக்கின்றன. அவர்களுக்கு தேவையான வாகன வசதிகள் இல்லாத நிலை காணப்படுகின்றது. அதே போன்று அவர்களுடைய ஊழியர்கள் அதிகரிக்க வேண்டிய தேவைப்பாடு இருக்கிறது. எனவே இவை இந்த எமது அமைச்சு மட்டத்தில் இருக்கின்ற அதிகாரிகள் சந்திக்கின்ற மிக முக்கியமான ஒரு பிரச்சனை. நான் அண்மையிலே இதனுடைய அமைச்சர் கௌரவ பவித்ரா வண்ணையாராய்ச்சி அவர்கள் தெரிவித்திருக்கின்றார். 1650 கிலோமீட்டர் யானை வேலிகள் அமைப்பதன் ஊடாக இதனை தடுக்க முடியும் என்று நாம் கணித்திருக்கின்றோம். அதன்படி 650 கிலோமீட்டர் இன்னும் 1000 கிலோமீட்டர் வரையிலும் நாங்கள் இந்த யானை வேலி அமைக்க வேண்டும். அதிலும் குறிப்பாக 3000 மேற்பட்ட ஊழியர்களை நாங்கள் நியமிக்க வேண்டும். இன்று இருக்கின்ற பொருளாதார சூழலில் இவர்களை நியமிப்பது என்பதிலே சிரமங்கள் இருக்கின்றன என்பதாக அண்மையிலே கௌரவ அமைச்சர் அவர்கள் தெரிவித்திருக்கின்றார். எனவே இந்த விவகாரத்தை நாங்கள் இப்படியே விட முடியாது. நான் நினைக்கின்ற 2021 சமூக மட்ட மின்சார வேலி என்கின்ற ஒரு புதிய திட்டத்தை பெந்திவெவை, அதாவது வடமத்திய மாகாணத்தின் ஹபரணையில் இருக்கின்ற பெந்திவெவை என்கின்ற ஒரு ஊரிலே நடைமுறைப்படுத்தினார்கள். அதாவது ஒரு ஊர் முழுக்கவுமே யானை வேலி அமைக்காமல் அங்கே இருக்கின்ற வீடுகள், யானை வருகின்ற பிரதேசங்களில் உள்ள வீடுகளை சுற்றியும் பயிர்களை சுற்றியும் யானை வேலிகளை அமைக்கின்ற ஒரு புதிய திட்டம், சமூக மட்ட மின்சார வேலி அமைக்கும் என்கின்ற திட்டம். எனவே இந்த திட்டத்தின் ஊடாக பொதுவாக யானை பாதிப்புக்குள்ளாகின்ற பிரதேசங்களில் உள்ள மக்கள் வீடுகளில் நிம்மதியாக உறங்குகின்ற நிலை அந்த பெந்திவெவை என்கின்ற இடத்தில் ஏற்பட்டிருப்பதாக நாம் அறிகின்றோம். அதேபோன்று பயிர்களுக்கும் எந்த சேதமும் இல்லை, யானையும் விரும்பியவாறு ஊருக்குள் வந்து செல்கின்ற ஒரு நிலை ஏற்பட்டிருப்பதான ஒரு செய்தியை பார்த்தோம். எனவே இது ஒரு உயர்ந்த திட்டமாக, வெற்றி அளிக்கக்கூடிய ஒரு திட்டமாக இருந்தால் இந்த கிராமப்புறம் எல்லைப்புறங்களில் இருக்கின்ற இந்த யானை மனித மோதலுக்குள்ளாகின்ற மக்களுக்கும் இந்த திட்டத்தை அறிமுகம் செய்து வைக்கலாம். நாட்டினுடைய பொருளாதார நிலைமைகளில் சகல பிரதேசங்களுக்கும் யானை வேலி அமைப்பதிலே சிரமங்கள் இருக்குமாக இருந்தால் நாங்கள் உடனடியாக இதனை ஏன் தனியார்கள், நான் நினைக்கின்றேன் எனக்கு அண்மையிலே ஒருவர் சந்தித்தார் சில பகுதிகளுக்கு, அவர் ஒரு தனியார் தொழிலாக இந்த யானை வேலிகளை அமைத்து அந்த விவசாயிகளிடமிருந்து ஒரு போகத்தின் அறுவடையிலிருந்து ஒரு குறிப்பிட்ட மிகச்சிறிய அளவிலான நெல்லை அவர் கூலியாக பெறுகிறார். எனவே அது ஒரு நல்ல திட்டமாக நான் பார்த்தேன். எனவே இத்தகையதான ஒரு புதிய திட்டத்தை நாம் கொண்டு வந்து இதனை முடிவுக்கு கொண்டு வர வேண்டுமா? காலாண்டு காலமாக, ஆண்டாண்டு காலமாக இந்த யானை மனித மோதல் இருக்கிறது, யானை வேலையை அமைக்க வேண்டும், இதற்கு பணம் இல்லை என்று நாம் பேசிக் கொண்டிருக்க முடியாது. உடனடியாக நாங்கள் இதனை நிறுத்தியாக வேண்டும். விவசாய செய்கையை அதிகரித்து, நெல் உற்பத்தியை அதிகரித்து, எங்களுடைய பொருளாதாரத்தை மேம்படுத்துவதற்கான நடவடிக்கைகள் நாம் எடுப்பது எவ்வளவு முக்கியமோ, அதே போன்று இந்த யானை மனித மோதலை நாம் நிறுத்துவதற்கான நடவடிக்கைகளை எடுக்க வேண்டும். எனவே கௌரவ அமைச்சரிடம் நான் வேண்டுகோள் விடுக்கின்றேன், மிக பிரயோசனமான வகையில் குறுகிய காலத்திற்குள் ஒரு தீர்வை எட்டக்கூடிய வகையிலே நீங்கள் ஒரு திட்டத்தை கொண்டு வாருங்கள். அது நீங்கள் சொன்னது போன்று 1000 கிலோமீட்டருக்கும் நீங்கள் வேலி அமைக்கும் திட்டமாக இருக்கலாம், அல்லது இந்த பெந்திவெவை என்கின்ற இடத்திலே உருவாகி இருக்கின்ற சமூக மட்ட மின்சார வேலி அமைக்கும் திட்டமாக இருக்கலாம், பொருத்தமான திட்டத்தை அமைத்து இந்த யானை மனித மோதலை உடனடியாக நிறைவுக்கு கொண்டு வர வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களை வேண்டி விடைபெறுகிறேன். நன்றி.
கரு வசந்தயாபா பண்டாரம் மந்ததுமணி உபத்துமாட்ட மினித்து ஹதக காலத்தி
Thank you very much, honorable presiding member, giving me this opportunity to discuss very crucial matter here today. அது வனஜீவி பணத்தை சாகச்சாக்கரண மோகத்தே விசிஷமக்கு அண்ணோன மே வனஜீவி பிரஷனிசா මුළු රටක් අද විශාල වශයෙන් පීඩා විඳින තත්ත්වයට පත් වෙලා තිබෙනවා. වනජීවීන් එක පැත්තකින් පීඩා විඳින ගමන්ම රටේ ගොවි ජනතාව බරපතල ලෙස පීඩා විඳින අවස්ථාවක්. ඇතරම මේ වනජීවී ප්‍රශ්නය කතා කරන්න කියලා සභාපතිතුමනි අවස්ථාවකදී වනජීවී අමාත්‍යතුමියගෙන් ඇතරම මට තිබෙන වරප්‍රසාද නැත්තම් යටතේ මම එක් අවස්ථාවක ප්‍රශ්න දෙකක් ඇහුවා. මමත් අපේ නලින් බණ්ඩාර මන්තුමත් ඒ ප්‍රශ්නය අහන වෙලාවේ ඇත්තටම මේ වනජීවී ප්‍රශ්නේ ඒ තරම් අපේ ජීවිතවලට ගැට ගැහිලා තිබෙනවා, අපේ ගොවි ජනතාවට ගැට ගැහිලා තියෙනවා, අපේ මිනිස්සුන්ට ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා මේක බරපතල ලෙස ප්‍රශ්න කරන්න වෙන කාරණාවක් අපි අහන වෙලාවේ අපේ වනජීවී අමාත්‍යතුමිය දෙවෙනි ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. ඒ නිසා අපි මට උත්තර දෙන්න හැකියාවක් නැහැ කියලා එතුමිය සභාගර්භයෙන් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ නියෝජ්‍ය කතානායකතුමාට අපි දක්වපු ප්‍රතිචාර හමුවේ අපි එක් දිනක අපේ පාර්ලිමේන්තුව තහනම් කරන්නත් සිද්ධ වුණා මේ වනජීවී ප්‍රශ්නය. මම විශ්වාස කරනවා අපි මේ කතා කරන්නේ අපිට තියෙන පෞද්ගලික ප්‍රශ්න නෙවෙයි වනජීවී අමැතිතුමිනේ. මේ කතා කරන්නේ මහජනතාවගේ දැවෙන පරපතල ගැටලු අපි මේ සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේදී. ඒ නිසා ඔබතුමී කාරුණික වෙනවා නම් මේ වගේ කාරණාවලදී මේ ප්‍රශ්න විසඳගන්න ඉතා පහසු වෙනවා කියන එක මුලින්ම කියන්න ඕනේ. මට මේ ප්‍රශ්න වෙලාවේ අතන මම එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයටත් ඒ වගේම තමයි අන්තර් පාර්ලිමේන්තු සංගමේ ජාත්‍යන්තර කටයුතු බලන අධ්‍යක්ෂකතුමිය ඇන්ඩ්‍රා ෆිලිප්ස් පැතිනටත් මම මේ පිළිබඳව පැමිණිලි කරා. මොකද මේ කාරණාව අපට මේ වගේ පාර්ලිමේන්තුවේ සහ ජාත්‍යන්තරේ පැමිණිලි කරන්න පුළුවන් වුණාට ගමේ ඉන්න ගොවියට පැමිණිලි කරන්න මිනිහෙක් නැහැ, දෙවියෙක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමනි, ඇත්තටම මේ වනජීවී ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න සුළු මොහොතක් තියෙන නිසා මම කියනවා, ගරු අමාත්‍යතුමියනි, රටේ රාජ්‍ය නායකයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ පිළිබඳව රිසර්ච් පේපර් එකක්, එහෙම නැත්නම් අධ්‍යයන වාර්තාවක් ඉතා පැහැදිලිව ලබා දුන්නා මෙරට විද්‍යුතුන් කණ්ඩායමක්. මේ තියෙන්නේ ඒ වාර්තාව. මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මහාචාර්ය ඉන්ද්‍රනිල් පතිරණ, මහාචාර්ය චාමලි නාහැල්ලගේ, වෛද්‍ය ජීජී බන්දුල, වෛද්‍ය එස් ජයමෝහන් සහ මහාචාර්ය ඒ දංගොල අශෝක දංගොල මැතිතුමා. මේ අය ඉතා වෙහෙසට පත් මහන්සි වෙලා මෙන්න මේ වාර්තාව හදලා මේ වනජීවීන් ගෙන් මේ ගොවියා රැක ගැනීම, ඒ වගේම තමයි වනජීවීන් ආරක්ෂිතව කැලාගත කිරීම හෝ වෙනත් පාලනයන් යොමු කිරීම පිළිබඳව රිසර්ච් පේපර් එකක් ජනාධිපතිතුමාගේ අතේ තිබ්බා ගිහිල්ලා. මම දන්නේ නැහැ ගරු අමාත්‍යතුමිය මේ වෙනකම් මේ රිසර්ච් පේපර් එක කියවුවද කියලා. මට සැකයක් තියෙනවා. මොකද හේතුව ගරු සභාපතිතුමනි, මේ වනජීවීන්ගෙන් වෙන හානිය පිළිබඳ අද උදේ ඉඳලා මේ සභාවේ නොයෙක් දෙනා අඬන එක සහ මේ තමන්ට වෙලා තියෙන දුක් ගැහැට මහජන උදවතාව ඉදිරිපත් කර පැමිණිලි නැවත වතාවක් පාර්ලිමේන්තුවේ මේ කාලේ 75% ඉදිරිපත් කරා. මේක අපි අය කියන්න ඕනේ අලියාගෙන් වෙන හානියයි, රිලව ඉත්තාව වඳුර මොනර ඌරා මේ සියලු සත්තුන්ගෙන් වෙන හානි පිළිබඳව අපි නැවත නැවත කිව යුතු නැහැ. අපි හොඳටම දන්නවා මේ රටේ බිලියන 30ක් මේ නිසා වාර්ෂිකව අපිට අහිමි වෙනවා. මේ වනජීවීන්ගේ ප්‍රශ්නය විසඳන්න එක් අවස්ථාවක, ඒ කියන්නේ ජනාධිපති කාර්යාලයේ 2023/3 වෙනිදා තීන්දුවක් ගත්තා ආචාර්ය සුරෙන් වටගොඩ, ඒකේ සභාපතිත්වයේ දැරුවා. මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සභාපතිවරේ වෙච්ච මෙතුමගේ නායකත්වයෙන් තීන්දුවක් ගත්තා මේ වනජීවීන්ගෙන් අපේ රටේ ගොවියට වන හානිය වළක්වා ගැනීමට ගතියුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. පළවෙනි අංකයට සභාපතිතුමනි, පළවෙනි අංකයට වනජීවීන් වෙන හානි සම්බන්ධයෙන් ආයතනය පිහිටවමු කියලා ගත්ත තීන්දුවක් දැන් අවුරුද්දකට කලින්. මං අහන්නේ ආර්ථික අර්බුදයේ පතුලට වැටලා තියෙන වෙලාවේ තවම මේ වනජීවීන්ගේ හානි පිළිබඳව ආයතනයක් පිහිටවමු කියලා ගත්ත තීන්දුව ක්‍රියාත්මක වෙලා තියෙනවද? ආයතනයක් නැතුව ගරු සභාපතිතුමනි, වනජීවීන්ගෙන් වෙන හානිය පිළිබඳව ආයතනයක් ස්ථාපිත කරන්න නැතුව කොහොමද ඉදිරි ගමන යන්නේ? දෙවනි අංකයට ගත්ත තීන්දුවක් සංගණනයක් කරන්න, වනජීවීන්ගේ ප්‍රමාණය පිළ සංගණනයක්. දැරිලා ලක්ෂ 20ක් ඉන්නවා කියනවා, ලක්ෂයක් පිටරට යවමු කියලා කියනවා, එක එකන හිතන කතා කියනවා. වනජීවීන් පාලනය කරනවා නම් ගරු සභාපතිතුමනි, ඒ අය පිළිබඳව දත්ත ගබඩාවක් අපි සතුව තියෙන්න ඕන. කොහෙද තොරතුරු තියෙන්නේ මේ සත්තුන්ගේ ප්‍රමාණය පිළිබඳව? හුදකලාව තැන් තැන් වලට වෙලා පාලනය කරන්න ගියාට මේක එහෙම පාලනය කරන්න පුළුවන් ගමන් නැහැ. සමහර සත්තු වැඩි කරන්න ඕනයි ඉන්නවා, සමහර සත්තු පාලනය කරන්න ඕනයි ඉන්නවා. මේකේ අනිත් කාර්ය காரணம் தான் வனசத்துன் வனஜீவின் மே கோவியாண்டவன் ஹானிய வழக்குமே வடபிலிவல மே வடபிலிவலே கரு சபாபத்துமணி லோகே பாவித்தாக்கன விவித கிரம கிரியா மார்க்கத்தியனும் அப்படி ஹோமோன பாவித்தா கரணா கீனோ ரசாயனிக ஔஷத பாவித்தா கரணும் அக்கில கீனோ வந்தியாக்கரணி யோதா கண்ணு அக்கில கீனோ இல்லாண்ட வினத் கிரியா மார்க்கோ அலியன் சம்பந்தி வெட்டவால் கஹனு அக்கில கீனோ ஹானு எலவால் ஹாரணும் அக்கில கீனோ மேக்கே எவனத்தங் சப்த பாவிச்சு கரல இவத் கரணும் அக்கில கீனோ அலியண்டரன் சமாரலாட மீ மெசி ஜனபத ஸ்தாபித கரணும் அக்கில கீனோ மே வகே தஹசகுத் எகக் மேவட உத்தர தியனோ மேக அவில்லா டேப்லெட் எகக் பீலா என்னதக் தீலா வினாடியன் தப்பரன் தவசெங் மே வனஜீவிங்க கொவியாட்டவன் ஹானிய பாலனை கிரான் புல்வாங்க எகாக் நிவை கரு சபாபத்துமணி மேக வித்தியாத்மக மே பிரசன் உத்தர தேண்டோடே ඇත්තටම අපේ රටවල ඉන්න ඇමතිවරු ලෝකෙ වෙනත් රටවල මේ ප්‍රශ්න ජයගත් ආකාර පිළිබඳව හරියට හදාරන්න ඕනේ සභාපතිතුමනි මේ ප්‍රශ්නේ සභාපතිතුමනි මේ ලංකාවට පළවෙනිට ආපු එක නෙවෙයි මේක අද දවසේ කතා කරයි ඇමතිතුමී ස්තුති කතාව කරයි අන්තිමේදී ඔක්කොමලා පොත වහලා කොලේ වහලා මෙතනින් පිට වෙලා යයි හැබැයි අර ගොවියා සදාකාලිකව අලියාගෙන් බැටගනවා අලියා අනවරතේ වෙඩි කනවා අන්තිමේදී රට ආයතනක් ආර්ථික අර්බුදයෙන් මුව විතරම කඩාගෙන වැටෙනවා ඒ නිසා මේවා කතාවට විතරක් සීමා කරන්න නැතුව කරුණාකර මේ මහාචාර්යවරු ඉදිරිපත් කරපු වාර්තා කියවලා මේ නිර්දේශ කවද්ද ක්‍රියාත්මක වෙන්න කියලා කියන සභාපතිතුමනි ස්තුතිය ඔබතුමාට
මම ස්තුතිය ගර්මන්තුමා මීලකට ගරු මොහන්ද සිල්ව ගර්මන්තුමනි ඔබතුමාට මිනිත්තු
බතුමාට ස්තුතිවන්ත වෙනවා මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඔයගේ මම සන්තෝෂ වෙනවා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ මගේ කතාව කරන්න හැකියම පිළිබඳව එතුමා මං හිතන්නේ අනියමාර්ථයෙන් යම් චෝදනාවක් කරා ඒක රජයේ පැත්තෙන් නිසියාකාරව කටයුතු කිරීමක් කරන්න නැහැ කිය ඇත්තරම මේක මං හිතන්නේ වනජීවී අමාත්‍යතුමියටවත් එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යතුමාටවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාටවත් තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ 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 ප්‍රශ්නේ ගරු මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි කතා කරනවට වඩා බොහෝ ගැඹුරු ස්ථාන තියෙන ප්‍රශ්නයක් ඉතින් යනුව අපි කෘෂිකර්ම අමාත්‍යංශ හැටියටත් අපි විවිධ පර්යේෂණ විවිධ දත්ත දැන් එතුමා කිව්වා ජීජී බන්දුල කියන්නේ අපේ හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකතුමා දැන් අපි අපේ ගොවි ජන සම්වර්ධන බල ප්‍රදේශ 464ක් ආවරණය කරලා අපි පර්යේෂණයක් කරා ඒ පර්යේෂණයේ දත්ත මත පදනම් කරගෙන හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පර්යේෂණ ආයතනය යම් පර්යේෂණ වාර්තාවක් සකස් කරලා තියෙනවා මම එතුමාගේ කතා ඒ කතා කරන්න නැත්තේ ඒක ගැන දැන් ඒ අනුව මම යම් දත්ත කීපයක් කියන්න ඕනේ ඒක ඇත්ත දැන් ඇත්තටම දැන් අපි ගම්බල්ට දැන් ගොවි ජනතාව මුණ ගැහෙන්න ගිහිපුවාම ගොවි ජනතාවගේ මූලිකම ප්‍රශ්නයක් තමයි ඇයි මේ අපි අමාරුවෙන් කරන වගාව යස්වන්න ගන්න ගියාම මේ වනජීවීන් විශාල වශයෙන් හානි කරනවා කියන කාරණේ ඉතින් ඇත්තටම ඒ පර්යේෂණයේ අනුව ගරු සභාපතිතුමනි වැඩියෙන්ම මේ භෝගවලට හානි කරන සත්තු හැටියට අඳුරගෙන තියෙනවා රිලව වල්ලූර වල්ලලිය මොනර දඬුලේන ඉත්‍යාව වගේ සත්තු එතකොට දැන් මේ වගේ සත්තු පාලනය කරන්න ගියාම විවිධාකාර ප්‍රශ්න එනවා එතකොට මේ විශේෂයෙන්ම අද අපි කියන්න ඕනේ මේ ගරු සභාවට දැන් මේ සත්තුන් පාලනය කරන්න ගියාම දැන් මේ කොළඹ රටේ ඉන්න සමහර සංවිධාන සමහර සත්තු සංවිධාන කිසියම්ම හෝ ප්‍රායෝගික නොවන කිසිම ප්‍රායෝගිකතාවයක් නොමැති තීන්දුව තීරණ ඇවිල්ලා ප්‍රකාශන පත් කරන ගරු සභාපතිතුමා. ඒ ඇත්තරම මට මතකයි එක අවස්ථාවක මහින්ද අමරවීමතුමා වනජීවී අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ උපදේශකාර සභාවට කැඳවුවා මේ සියලු දෙනා. ඇත්තරම මේ ඒ ඒ උදවිය කියන කාරණා ඇහුවම ඇත්තරම මේ මේ කිසි කෙනෙක් මම හිතන්නේ පොළවේ පය ගාලා ඉන්න අය නෙවෙයි. ඒ අයට ගමේ ඉන්න ගොවියගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. දෙය හුදෙක්ම කතා කරන්නේ මේ වනජීවීන් ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථය විතරයි. ජනතාව ජීවත් කරන්නේ කොහොමද කියන එකක් ගැන මේ අය කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතන කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ මේකේ. අපිට රජයක් හැටියට අපිට අවශ්‍යයි මේකට විසඳුමක් ලබා දෙන්න. හැබැයි මේ සඳහා මම හිතන්නේ අපි පක්ෂ විපක්ෂ සියලු දෙනා වගේම මේ සමාජයේ වැඩ කටයුතු කරන අනිත් හැම දෙනාම මේ ප්‍රශ්න දිහා සාධාරණව බැලිය යුතුයි. ඒ එහෙම නැත්නම් අපි මේක හැමදාම අපි කතා කරනවා හොදා මඩේ දාන ප්‍රශ්නක් බවට පත් වෙනවා කරු සභාවත්තුමනි. ඉතින් ඇත්තනම මේකේ තියෙන භයංකර තත්ත්වය තමයි දැන් මේ අපේ ගොවි ජනතාව දැන් මේකෙන් ගරු සභාපතිතුමනි දැන් වැඩියෙන්ම හානි වෙලා තියෙන භෝගය තමයි පොල් වගාව. දැන් පොල් වගාවේ ගොවි ජන සම්වර්ධන බල ප්‍රදේශ 207ක ගොවි වගාබිම් හෙක්ටයාර 57816කින් පොල් ගෙඩි මිලියන 93ක් හානි වෙලා තියෙනවා. එතකොට මේකේ වටිනාකම රුපියල් මිලියන 6638ක් කියලා තමයි කියවෙන්නේ. එතකොට ඊළඟට හානි වෙන ප්‍රමාණය තමයි විවගාව. දැන් විවගාවේ ගරු සභාපතිතුමනි හෙක්ටයාර 31922ක් මේ හානියට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක විවගා වපසතියෙන් 105.6. එතකොට ඇත්තටම අපිට පුළුවන් නම් මේ වගා හානිය නවත්ත ගන්න අපිට ගරු සභාපතිතුමනි අපිට පිට රටින් හාල් ගෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ
ඕඩර් ප්ලීස් ගරු වසන්ත බණ්ඩාර යප මැතිතුමා ඔබතුමා මුලසට
ගරුවන්තුමා කතාව කරන්න.
එතකොට ඒ වගේම ගරු සභාපතිතුමනි එයින් පස්සේ දැන් එළවලු බඩඉරිඟු මේ සියලු දේවල් බරපතල හානියක් කරන මේ අපේ මේ 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 සතුන්. එතකොට මේ විශ්ලේෂණය අනුව 2022 පළවෙනි භාගය තුල ආහාර භෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් සහ පොල් ගෙඩි මිලියන 93ක් මම ඉස්සෙල්ලා කිව්වා විනාශ වෙලා තියෙනවා. එතකොට මේකේ සම්පූර්ණ අපිට මේ නිෂ්පාදනයේ අයින් වෙච්ච ප්‍රමාණය ගරු සභාපතිතුමනි ගණන් බැලුවොත් රුපියල් මිලියන 30215ක්. ඉතින් මේකට ඇත්තටම මේකට ගණන් බැලීමක් වෙලා නැහැ. දැන් මේක නැවත මේ අහිමි වන ආහාර ප්‍රමාණය රැකියා අවස්ථා අහිමි වීම ඊළඟට මේ ආහාර මිලදී ගන්න ගියාම පාරිභෝගිකයාට වැඩි වැයක් දරන්න සිදුවෙන එක. ඊට පස්සේ මේ වනහානි නිසා ගොවියෝ මේ වගාකට අත්හරින එක. එතකොට තවත් පාරිසරික ප්‍රශ්න ඒ විශේෂයෙන්ම ජන ජීවිතයට විවිධාකාරයෙන් සිද්ධ වෙන හානි බාධා ඒවා පිළිබඳ මූල්‍යමය අගය කිරීමක් නැතුව තමයි අර ප්‍රමාණය සඳහා වෙන්නේ. ඒ නිසා මේ කාරණේ ගැන අමුතුවෙන් මම හිතන්නේ අපි වාදා කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම අපි හැමෝම පිළිගන්න කාරණයක් තමයි හැකි ඉක්මනට අපි මේ ප්‍රශ්න විසඳුමක් ලබා දෙන්න ඕන. එතකොට අපි ගරු සභාපතිතුමනි අපි දැන් සමහර අය කියනවා මේ සත්තු දඩයම් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. දැන් මේකට දැන් අපි අවසර ලබා දුන්නා සමහර වෙලාවට දැන් ඒ ගිනි අවි ලබා දුන්නම මේ සත්තු එලවන්න දැන් ඒ ගිනි අවි භාවිතා කරලා වෙනත් වැඩේ කරන අපේ සමාජය. එතකොට ඒක බරපතල ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපිට අත්දැකීම් තියෙනවා සමහර අය ඒ ගිනි අවි පාවිච්චි කරලා නිවාස හානි කරලා තියෙනවා, ආගමික ස්ථානවලට හානි කරලා තියෙනවා, සමහර වෙලාවට ජීවිතවලට හානි කරලා තියෙනවා. ඉතින් එතකොට සමාජයේ පුළුල් විදියට සාකච්ඡා විය යුතු මේ ප්‍රශ්න පිළිබඳව. එතකොට අපිට තමුන්නාස මතක ඇති දැන් සමහරක් වෙලාවට අපි අමාත්‍යංශයක් කැටියට රජයක් කැටියට තීන්දුව తీරන ගන්න ගියාම විවිධාකාර ආක්‍රෝෂ පරිභව වලට අපිට ලක් වෙන්න වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරා චීනයේ සමාගමක් ඒ චීනයේ උද්භිද උද්‍යානවල සත්ව උද්‍යානවල ප්‍රදර්ශනය කරන්න ලංකාවේ ක්‍රියාව ප්‍රමාණයක් දෙන්න කිව්වා. එතකොට අපි මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් කළා. මේ වැඩේ ඉස්සරහට අරන් යනකොට අපිට අපි දැක්ක තමුන්නාසල දකින්න ඇති අපේ සමාජ මාධ්‍ය ජාල අනිකුත් මාධ්‍ය වලින් කියපු කාරණා. එතකොට මේ දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකුත් ගිහිල්ලා දැන් ඒ වැඩේ නවතිලා තියෙනවා. එතකොට දැන් මේක මේ සම්බන්ධයෙන් අපි චීන තානාපති කාර්යාලයෙන් අපි ඉල්ලීමක් කරාත් දැන් මම හිතා චීන තානාපති කාර්යාලයනුත් මේ දක්වාම අපිට යහපත් ප්‍රතිචාර දක්වලා නැහැ. මොකද මේ ඒ අය වුණත් මම හිතන්නේ බය වෙන්නේ නැති. මොකද්ද මේ මේ අපේ සමාජ තත්ත්වය පිළිබඳව. ඉතින් සමාජයෙන් මම ඒක මුලදීම කරු සභාපතිතුමනි කිව්වේ මේක මේ කාරණේ අපි හැම දිනාම එකතු වෙලා අපි හැම දිනාගේම සහයෝගය ඇතුව මේක විසඳගත යුතු ප්‍රශ්නයක්. එහෙම නැතුව මේක එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරලා ඇමතිවරුන්ට ඇඟිල්ල දික් කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඉල්ලීමක් කරන හැම දිනාගෙම කරුණා කරලා හැම දිනාගෙම සහයෝගය අපිට ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් අපිට අපේ ගොවියා මේ දිනපතාම අපිට මේ මේ ගොවියා නිරන්තරයෙන්ම පීඩා විඳින මේ ප්‍රශ්නෙන් අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වෙනකොටත් කෘෂිකර්ම අමාත්‍යංශ හැටියට අපි විවිධ පියවර අරන් තියෙනවා. අපිට දැන් ගොවියෝ ගියාම ගොවියන් අපෙන් ඉල්ලීම් කරන විවිධ උපකරණ ලබා දෙන්න කි. ඒ අනුව අපි දැන් මේ වෙනකොටත් වායු රයිපල්, ඒ වගේම විදුලි වැට, විදුලි පඹයා වගේ උපකරණ අපි ලබා දීලා තියෙනවා. අපි එතනදී 150% දායකත්වයක් අපි ලබා දීලා තියෙනවා. 150% ගොවියගෙන් ගන්නවා, 150% අපි ලබා දෙනවා. ඉතින් ඒ අනුවත් අපි කෘෂිකර්ම අමාත්‍යංශ හැටියට අපි විවිධ වැඩපිළිවෙල් අපි අරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් අපේ ගරු වනජීවී අමාත්‍යතුමිය මෙතන ඉන්න නිසා අත්‍තරම එතුමිය විශාල වශයෙන් මහන්සි වෙනවා මේ කාරණේදී අපේ කෘෂිකර්ම අමාත්‍යංශයක බද්ධ වෙලා. ඒ නිසා ඉදිරියේදී මම හිතන්නේ අපි හැම දිනාටම සතුටුදායක උත්තරයකට අපි යන්න පුළුවන්. ඒ වගේම මම ඔබතුමා කිව්ව කාරණා ඇත්තරම පරේෂණ වාර්තාවක් දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකත් අපිට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියන විශ්වාස අපේ තියෙනවා. එහෙනම් මම මීට දිගට මගේ අදහස් ප්‍රකාශ කරන්න යන්නේ. මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් ප්‍රකාශය මාසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු නලින් බණ්ඩාර මහත්තුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
විනාඩි 10ක් තිබුණා මට වැඩි වෙලා.
ඔබතුමාට විනාඩි 10ක් තිබෙනවා.
මම හිතන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැනද කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මොකද ඇත්තටම කියනවනම් මේ වගාහනිය කියන පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අපිට මොනතරම් දැනෙනවද කියලා ප්‍රශ්නයක් වට මුලස්සන මන්තුමනි තියෙනවා. හැබැයි අපිට යම් දෙයක් දැනෙනවනම් ඒ වගේ දසදහස් ගුණයක් මේ ගොවියට දැනෙනවා. මොකද තමන් බොහෝම අමාරුවෙන් වගා කරපු ඉඩම වෙන්න පුළුවන්, කුඹුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මාසෙ ගැට ගහ ගන්න තමන්ගේ වත්තේ තියෙන පොල් ගහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් භෝගයක් වෙන්න පුළුවන්. මේ විදිහට සත්තු පැල්ල කනකොට ඒ දැනෙන වේදනාව, ඒක වේදනාව විඳින මිනිහා තමයි ඒක දන්නේ උපරිම ප්‍රමාණය. මොකද ඒක තමයි මේ මනුස්සයාගේ ජීවිතේ. ඒ භෝගයෙන් තමයි මේ මිනිස්සු සමහර මාසයක් නෙමෙයි, කන්නයක් නෙමෙයි, අවුරුද්දම ජීවත් වෙන්නේ. ඒ ලැබෙන ආදායම තමයි තමන්ගේ දරුවට උගන්වන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අපි රජයක් විදියට මම මේ කියන්නේ සියලු රජවරු වලට පහුගිය කාලේ අපි ගත්තු ක්‍රියාමාර්ග එකක්වත් ප්‍රමාණවත් වෙලා නැහැ. දැනටත් මේ සම්බන්ධව නිවැරදි හෝ ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා පේන්නත් නැහැ. ඒ නිසා මේක රටේ ජාතික ප්‍රශ්නයක්. ගරු ඇමතිතුමිය ඇත්තම මේක ජාතික ප්‍රශ්නයක්. මේක අපි හිතනකොට මේක එක පැත්තකින් අපේ රටේ ආර්ථිකයටත් බලපානවා. ඒ වගේම අපේ රටේ ජනගහනයෙන් 10% 15% 20% වඩා සමහරට මිනිස්සුන්ගේ ජන ජීවිතයටත් මේක බලපානවා. ඒ නිසා මේක විසඳන්න අපි කඩිනම් ක්‍රියාමාර්ග ගණනාවක් ගත යුතුව තියෙනවා. ඒ වගේම දීර්ඝකාලීන වැඩපිළිවෙළ ගණනාවකට අපි යන්න ඕන. මෙතන සත්තු ගණනාවක් ඉන්නවා. අලියාගෙන් පටන් ගත්තාම වඳුරා, දැන් මෙතන නම් කියපිටා කියන්න දෙයක්වත් නැහැ, මොනරා ඉත්තාවෙන් ගත්තාම දඩුලේන දක්වා මේ සියලු සතුන්ගෙන් හානි වෙනවා. වලලූරා මේ හැම සතෙකුගේම. එතකොට සමහරු මේක ආගමික පැත්තෙනුත් හිතලා මේක බැලන්ස් කතාවක් කියනවා. මම නම් කියන්නේ මේ සඳහා අපි කඩිනමින් ගරු ඇමතුමිය මේ ගහන පාලනයට අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඕන. ඒකට විද්‍යාත්මක ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බෞද්ධ රටක් තමයි. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි නෙමෙයිනේ මේ සතාව මරනවා නම් මරන්නේ. මරනවා නම් මරන්නේ ඒ ගෙදර, එහෙම නැත්නම් ඒ ගොවියා. ඒ නිසා ඒ ගොවියට තීන්දු කරන්න ඕන තමන්ගේ ජීවිතයේද, එහෙම නැත්නම් එන ඌරගේ වෙන්න පුළුවන්, මොණරගේ වෙන්න පුළුවන්, වඳුරගේ වෙන්න පුළුවන්, ඒ සතාගේ ජීවිතයද කියලා. මොකද තමන්ගේ දරුවාගේට කන්න බොන්න නැති වෙනකොට තමන්ට අතේ ආයුධයක් තියෙනවා නම් ඒ සතාව සමහරට තමන්ගේ චේතනාව සතාව පළවා හරීම ඒ හරහා සමහරට සතා මැරෙන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණේ මේක විද්‍යාත්මකව ඕස්ට්‍රේලියාව වගේ රටවල ඕස්ට්‍රේලියාව විතරයි මම දන්න විදිහට කැංගරු ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ කැංගරු වසරකට යම් ප්‍රමාණයක් ගරු අමතුමිය ඝාතනය වෙනවා. ඝාතනය කරනවා රජය විසින් විද්‍යාත්මකව අඳුරගෙන යම් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මේ සත්ව ඝාතනය කියලා අපි බයිලා ගැහුවට වැඩක් නැහැ. ඒක දෙන්න ඕන ඒ ගොවියට. මම නම් කියන්නේ අපි මේ සඳහා විද්‍යාත්මක ක්‍රම ගහන පාලනයට අවශ්‍ය ජෛව පාලන ක්‍රම ක්‍රියාත්මක කරනකම් යම් කිසි ක්‍රමවේදයකින් මේ සතුන් පළවා හරින්න හෝ ඝාතනයට ඒකට අවශ්‍ය උපකරණ දෙන්න ඕන. දැන් දන්නවා වායු රයිෆල් ගැන කිව්වා. වායු රයිෆලේ අලියට හරියන්නේ නැහැ.
ගරුමන්තෝ ඔබතුමාට විනාඩි 19 කාලයක් තිබිලා තියෙනවා.
ඒ නිසා 19 හරි 29 නේ 39 හරි කතා කරන්න දේවල් තියෙනවා. කවන්නේ ස්තුතියි ඔබතුමා. එතකොට වායු රයිෆලේ සමහර වෙලාවට හරියන්නේ නැහැ. පොඩි සත්තුන්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දන්නවා අලියා. අලියා කියන සතා තුවක්කුවට බයයි. ප්‍රමාණ තුවක්කුවෙන් වෙඩි තියන්න ඕනේ නැහැ. ඒකේ තියෙනේ අර මේ තියෙන බුලට් වල එහෙම නැත්නම් තියෙන රසායන වල සැරට සමාට අලියා එන්නේ නැහැ. දැන් ඔබතුමා දන්නවා ඉස්සර මිනිස්සු ඕන තරම් හේංගොයිතන් කෙරුවා. ඔබතුමාට මතකයක් තියෙනවද අපි අහලා තියෙනවද හේංගොයිතන් කරද්දී අලි මරුණා හෝ මිනිස්සු මරුණා කියලා? අලි මරුණේ නැහැ මිනිස්සු මරුණේත් නැහැ. හේනත් හොඳට ගියා. හැබැයි මිනිස්සු තුවක්කුවක් තියාගත්තා. දැනුත් ඔය විල්පත්තු වගේ ප්‍රදේශවල මේ හේංගොයිතන් සහ ඒ වන භූමිය තුළ කුඹුරු ගොවිතනුත් තියෙනවා ඒ ප්‍රේරණ කලාපවල. ඒ නිසා මම කියන්නේ සියලුම ගොවින්ට තුවක්කුව දෙන්න කියලා. හැබැයි අඩුම ගානේ දැන් කෘෂිකාර්මික විවගා කරන ප්‍රදේශවල ගරු අමුතුමේනි ගොවි සංවිධානයට ඒ කන්නට විතරක් තුවක්කු කිහිපයක් ඉෂුව කරන්න පුළුවන් නම් ඒ ගොවි සංවිධානය අඳුරගන්නේ තුවක්කු කියාද ඕනේ කියලා ඒගොල්ලෝ කියයි. ඒ අදාළ බල ප්‍රදේශයේ ග්‍රාම සේවක මහත්තයා හරහා පොලිසියට පුළුවන් නම් තුවක්කු යම් ප්‍රමාණයක් නිකුත් කරන්න. ඒ කන්නේනට ඒ මිනිස්සු ඒ ආයුධේ බාර දෙයි. දැන් අපේ වැතිවල නම් ඔය අර සුජී මේ සුජී කොස්කොඩ සුජී අර රම්බොල කියලා જાති නෑ. මිනිස්සු මිනිමරණ කප්පංකාරයෝ නෑ. අති බහුතර ප්‍රදේශවල එහෙමයි. ඒ නිසා ඒ තුවක්කු කීයටවත් වැරදි වැඩවලට පාවිච්චි කරන්නේ නෑ ගොවියෝ. ඔය දැන් ඔය මිනිමරන්නේ ගොවියෝ නෙමෙයි වෙන වෙන කප්පංකාරයෝ. ඒ නිසා යම් කිසි ක්‍රමවේදයකට තුවක්කුවක් නිකුත් කිරීම ඉතාම කඩිනමින් ඔබතුමිය කරන්න පුළුවන්. ඒක තමයි කඩිනම්ම ක්‍රමය මේ වැඩේට. කඩිනම්ම ක්‍රමය. ඒ වගේම අනිකුත් ඔය වඳුර මනරු වගේ ප්‍රදේශවලට වායු රයිෆල් නිකුත් කිරීම සහ වායු රයිෆල් වලට අවශ්‍ය උණ්ඩ වැඩි ප්‍රමාණයක් මේ වෙළඳ පොළට නිකුත් කිරීම ඉතාම වැදගත්. මේක කඩිනම් වැඩක් විදිහට මම දකිනවා මේ වැඩේ විසඳ ගන්න. ඒ වගේම අපි දන්නවා ගරු ඇමතුමියනි ඔබතුමිය හොයලා බලන්න මේ මහවැලිය කරපු කාලේ ට්‍රෑම්ස් රිපෝර්ට් කියලා රිපෝර්ට් එකක් එක්තරා විදේශීය සමාගමෙන් කරලා තියෙනවා. මේ මහවැලිය දියුණු කරනකොට ඒ ප්‍රදේශවල වෙන මේ වනගහනය එහෙම නැත්නම් සතුන්ට වෙන තමන්ගේ භූමි අහිමිවීමට විසඳුම් සොයන රිපෝර්ට් එකක්. අන්නේ රිපෝර්ට් එක ඉතාම වැදගත් රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක අධ්‍යයනය කරන්න මම කියනවා අපේ නිලධාරී මහතුරුත් ඉන්නවා. මම දන්නවා අපේ මම හිතන්නේ සූර්ය බණ්ඩාර මහත්තයාත් ඉන්නවා වනජීවී අධ්‍යක්ෂකතුමා. ඔබතුමාලා ඒ රිපෝර්ට් එකත් ඔබතුමාලගේ පහුගිය කාලේ කරපු රිපෝර්ට් වලට එකතු කරලා ඒ රිපෝර්ට් එකත් අධ්‍යයනය කරන්න. විශේෂයෙන් මහවැලියෙන් විශාල භූමි ප්‍රමාණයක් අහිමි වෙද්දී වස්ගමු වගේ වනෝද්‍යාන නිර්මාණය කරලා ඒ අවශ්‍ය අතිරේක වන භූමි නිර්මාණය කරා. ඒ නිසා නිවැරදි අධ්‍යයනය ඉතාම කඩිනමින් කරන්න ආරම්භ කරන්න දැනටත් කරපු අධ්‍යයනයක් නැති. මම මේ දෙවනි පියවර ගැන ඔබතුමියට කියන්නේ. දෙවනි පියවර. එතකොට සමහර තැන්වල අපි දන්නවා අලි කොරිඩෝ දැන් වහගෙන ඉන්නේ මිනිස්සු. ඒ නිසා යම් තැන්වල අපිට නැවත පදිංචි කිරීම කරන්නත් වෙනවා රජයක් විදියට. සමහර තැන්වල ගොවීන් වෙන්න පුළුවන්, වෙනත් ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් අලි කොරිඩෝ ටික අල්ලගෙන වහගෙන ඉන්නේ. ඒ නිසා අලුතින් අලි කොරිඩෝ හදද්දී අපිට සමහර මිනිස්සුන්ට කැපකිරීමක් කරලා වෙනත් භූමි වලට යන්න වෙයි. ඒකත් කරන්න වෙයි. සමහර තැන්වලට අලිවැට හරියනවා, සමහර තැන්වලට අලිවැට හරියන්නේ නැහැ. ඒකත් අපි දන්නවා. දැන් අපි දන්නවා අපේ ගල්ගමු වගේ ප්‍රදේශවල සමහර තැන්වල හුදකලා අක්කර 230 ඉඩම් තියෙනවා අලිවැටවල් ගහගෙන ඒ කෑල්ල අල්ලන් ඉන්නවා. හැබැයි අලිවැට තියෙන්නේ අලි කොරිඩෝ එක හරහා. එතකොට අර අලියා ගම ඇතුළට යන එක වළක්වන්න බෑ. ඒ නිසා අලියට හරියන තැන් තියෙනවා, අලියට හරියන්නේ නැති තැන් තියෙනවා. ඒ වගේම විද්‍යාත්මකව මේ වඳ සත්කම් වගේ ක්‍රමවේද පාවිච්චි කරලා රිලව් අනිකුත් සත්තුන් වඳ කරන්න පාවිච්චි කරන වැඩපිළිවෙළත් ඉතාම වේගයෙන් ක්‍රියාත්මක කරන්න වෙයි. ඒ වගේම විද්‍යාත්මකව සමහර සතුන් ඝාතනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ මිතු, මෙනේ තීන්දුව ගන්න ඕන. දැන් විද්‍යාත්මකව අඳුරගන්න අපි අඳුරගත්තොත් යම්කිසි සතෙක් මේ ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා කියලා වන්දන අලින්නම් අපිට තාම කළමනාකරණය කරන්න පුළුවන් සීමාව ඉන්නේ. දැන් අඳුරගත්තාම වැඩි, වල්ලූරු ගත්තාම වැඩි. ඉතින් ඔබතුමියයි මායි යන්නේ නැන්නේ වඳුරා වල්ලූරව මරන්න. එතකොට ඒ වල්ලූරව වඳුරා මරන්නේ ඒ අදාළ ගොවියා. එයා තීන්දුව කරයි පවද ලොකු නැත්නම් තමන්ගේ ජීවිකාවද තමන්ගේ දරු පවුලද ලොකු කියලා. ඒ නිසා හැම තිස්සේම මේ අපි සාම්ප්‍රදායට අපි බෞද්ධරට තමයි අපි බෞද්ධයෝ. නමුත් අපි එතනින් එහාට හිතලා තීන්දුව තීරණ ගත්තේ නැත්නම් මේ රට හැමදාම එකතන පල්ලුවෙමින් යනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ කටයුත්තට රජය විපක්ෂයේ විදියට බැදිහත් වෙලා සියලු දෙනාම ඒක රාශී වෙන්න ඕන. දැන් අපේ කුරුණෑල දිස්ත්‍රික්කේ ගත්තාම අපි දන්නවා අලිදැන් 450-500ක් විතර ඉන්නෝ. මේ අයට නිවැරදි තැනක් නැහැ. දැන් හොඳම උදාහරණේ අමතුමියනේ, ඔබතුමිය දන්නවා ඇති, ගල්ගමුවේ පාළු කඩවර කියන ප්‍රදේශයේ මී වලට ආබදෝ අක්කර 500ක් විතර එලි කරා. කියන්න කණගාටුයි, මේකට නායකත්වය ගත්තේ ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ ප්‍රදේශයේ හිටපු අලිදැන් සීසීකට ගිහිල්ලා එහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා එක තැනක් නැහැ, වටේම ගිහිල්ලා තියෙනවා. දැන් පාළු වල කඩවර හිටපු අලි සියඹ ළඟමෙත් ඉන්නවා. අර තේක්වත්ත කියලා කොටසක් ඉන්නවා, මීවට යවදෝ එහෙ ඉන්නවා, නාන්නේරේ ඉන්නවා, සංගප්පාලියේ ඉන්නවා, කල්ලංචියේ ඉන්නවා, තඹුත්තේ ඉන්නවා. මට පෙරේදත් ඉඳන් හැමදාම රැට කතා කරන අපේ මිනිස්සු ඉන්නවා. අපේ අද කුඹුරට බැලලා මොකද කරන්නේ, වන්දි ටිකක්වත් යන්න විදියක් නැද්ද මේ පුළුවන් නම් වනජීවිකට කතා කරන්න කියලා. මේ වගේ විශාල ප්‍රශ්නයක් මේක, විශාල ප්‍රශ්නයක් මේක. අපේ රටේ අද බහුතර ප්‍රදේශවලට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි, ගරු ඇමතිතුමියනි, මම හිතන්නේ මේක ඉතාම වැදගත්. ඒ වගේම අපි දන්නවා වනජීවි දෙපාර්තමේන්තුවේ සේවකයෝ මදි මේ වැඩේ කරන්න. ප්‍රමාණවත් සේවකයෝ නෑ, ඔබතුමියත් ඔක දන්නවා. ඔබතුමියට බඳවා ගැනීමට බාධා ඇති. ඉතින් ඒක එච්චර හිතන්න එපා ඔබතුමිය. අපේ මහා බැංකුවට පුළුවන් නම් කාර්යාල කාර්ය සේවකයෝ සහායක සෙන්ටර් 180,000 පඩිගෙවලා 200,000 ගන්නද? 200,000 ගානකේ පඩිගෙවලා කාර්යාල කාර්ය සහායකයෝ ගන්න ඔබතුමියට රුපියල් 30,000-40,000 ඕන තරම් ගන්න පුළුවන් මේ වනජීවි සහායකයෝ ඕන තරම් ඉන්නවා ගන්න මිනිස්සු. ඒ නිසා වනජීවි දෙපාර්තමේන්තුව, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සමගාමීව එකතු වෙලා බද්ධ වෙලා වැඩ කරන්න ඕන. මම කියන්නේ නැහැ ඔබතුමට කෘෂිකර්ම අමාත්‍යාංශ දෙන්න කියලා. මම කියන්නේ නැහැ කෘෂිකර්ම ඔබතුමට ඔබතුමගේ අමාත්‍යාංශ. හැබැයි මේ දෙක එකට වැඩ කරන්න ඕන. මේ දෙක එකට වැඩ කරොත් තමයි මේ අපිට පුළුවන් මේ අපේ ලෑන්ඩ් යූස් කරන පැටන් එක හදා ගන්න පුළුවන් වෙන්නේ. කන්නෙන් කන්නට මේ වෙනස් වෙනවා. මේ අලින්ගේ ගහස සත්තුන්ගේ ගමන් කරන මාර්ග, ඔවුන්ගේ ආහාර රටා, මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා මම හිතනවා වනජීවි අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් බද්ධ වෙලා වැඩ කරන වැඩපිළිවෙළක් සකස් කරගන්න පුළුවන් වුණොත් මේ වැඩේ සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියලා. දැන් අලි ප්‍රශ්නේ වගේම ඔය වඳුරා රිලව, ඒ වගේම දඬුලේන, අපේ රටේ අපි විශේෂයෙන් තොල් ත්‍රිකෝණේ, අපේ පොල්ගහවල, දඹදෙනිය, මාවතකම, දොඩංගස්සන්ට, අපේ බිංගිරිය පැත්තෙත් යම් ප්‍රදේශයක තියෙනවා, කුලියාපිටියේ තියෙනවා, කටුගම්පල තියෙනවා, මේ ප්‍රදේශයේ පොල් වගාවට විශාල හානියක්. මේවා මහා පරිමාණ පොල්වතු නෙමෙයි, ගොඩක් අපේ ගුහාස්ත පොල්වතු තියෙනවා ගරු ඇමතුමිය. ඒ ගුහාස්ත පොල් ගස්වල ඇට්ටියක්වත් ඉතුරුලා නැහැ. ඇට්ටිය නම් කාලා. සමහරට තමන්ගේ වත්තේ තියෙනවා පොල් ගස් 20ක් 25ක්. ඒක ඇති මේ දවස්වල පොල්වල මිලත් එක්ක මිනිහෙකුට මාසෙක ජීවත් වෙන්නේ පවුලට. හැබැයි සමහර පොල් ගස් 20-25න් එක පොල් ගෙඩියක් හදා ගන්න දෙන්නේ නැහැ. අඩුවන ගෙදර සම්බෝලයක් හදා ගන්න පොල් නැහැ. ඉතින් ඒ නිසා වහාම ඔබතුමිය මේ ගත යුතු ක්‍රියාමාර්ග ගන්න, මිනිසුන්ට අවසරයන් දෙන්න, විද්‍යාත්මකව මේවට විද්‍යාත්මක ක්‍රම කඩිනම පාවිච්චි කරන්න. ඒ වගේම දැන් මේ සත්තු ගැන කතා කරද්දි මට එකපාරටම මතක් වුණා දැන් මේ අලියා ගැන කිව්වා මොනරා ගැන කිව්වා ඒ වගේම වල්ලූරා ගැන කිව්වා එතකොට මොනවාද තව ඉත්තෑව ගැන කිව්වා දැන් මට හිතෙනවා මේ සේට්ට මට මේ රටේ ආර්ථිකයට ඝාතක විශාල හානියක් කරලා තිනවා කියලා කපුටා කපුටාගේ හානිය ඊට වඩා වැඩිදෝ කියලා හිතෙනවා කරු අපේ මේ ඇමතුතුමිය දැන් මොකද ඊයේ පෙරේද කපුටා ආවනේ ඒ නිසා මට මේ කතාව අතරමතර ඒක මතක් වුණේ මොකද අර සත්තුන්ට යම්කිසි සාධාරණයක් කරන්නත් එපා මොකද විශාලම ආර්ථික සහානිය කරලා තියෙන කපුටා ඇතුළු ඒ පිරිසනේ ඉතින් ඒ නිසා එක පැත්තකින් ඒ කපුටු හානිය වදුර ආයේ රටේ බෝ වෙන්න කලේ මං හිතන අපිට ඒ කපුටු අවශ්‍ය කපුටා ඇතුළේ කපුටු කල්ලිය පරාජයපත් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා දැන් අදත් මාර වැඩක් වුණා පාර්ලිමේන්තුවේ දැන් මාත් කෝප් කමිටුවේ සමාජිකයෙක් එතකොට මේ කෝප් කමිටුවේ අද සභාපතිවරයා පවරන ඡන්දයක් තිබුණා ඉතින් මම නම් කියන්නේ මේ කෝප් කමිටුව වගේ ආයතනවල සභාපතිවරයෙක් පත් කරද්දී ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතර ප්‍රමාණවත් කියන එක ප්‍රමාණවත් නැහැ. ඒකට යම් අධ්‍යාපන සුසුකමකුත් වටපිටාවකුත් තියෙන්න ඕන. මම දන්නවා පත් උනේ රෝහිත අබ්බේවගුරුතර මහත්තයා. එතුමාට අත්දැකීම් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ගණනාවක් ඉන්නවා. හැබැයි අධ්‍යාපන සුසුකම් බලනකොට අපි ඉදිරිපත් කරේ ගාමිණී වළේබුඩ මහත්තයා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් BOI එකේ වැඩ කරා. ඒ වගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඉතින් අපි කෝප් කමිටුවකට වගේ පත් කරද්දි මේ පාර්ලිමේන්තුව විසින්ම හදා ගන්න ඕන යම්කිසි අවම සුසුකමක්. ඒ ආර්ථික හැකියාව ආර්ථික විද්‍යාව නැත්නම් ගණකාධිකරණය පිළිබඳව වටපිටාවක් තියෙන්න ඕන. ඉතින් අන්තිමට පත් කරේ අපි යෝජනා කරපු ගාමිණී වළේබුඩ මහත්තයා නෙමෙයි. අද අගමැතිතුමාගේ කාර්යාලයේදී රාසමාණික මන්ත්‍රීවරයාට ගහන්න පැනපු රෝහිත අබේගුණවර්ධන මහත්තයා තමයි දැන් කෝප් කමිටුවේ සභාපතිය. දැන් මම මේ කල්පනා කරන්නේ ආයේ මම කෝප් කමිටුවට යනවද කියලා. මොකද රාසමාණික මන්ත්‍රීතුමාට ගහන්න ගියා වගේ නලින් බණ්ඩාරලටත් ගහයි දන්නේ නැහැනේ කෝප් කමිටුවේදී සභාපතිතුමා. ඉතින් ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා වුණාට පස්සේ වෙනස් වෙලා. අගමැති කාලේ එතුමා සුනිල් අඳුනත් මහත්තයාට දුන්න සභාපතිකම. හැබැයි ජනාධිපතිවරයා වුණාට පස්සේ එතුමා සභාපතිවරයාට පාරපත් කරන සභාපතිවරුන්ගේ ක්‍රියාකලාපයේ අපි දැක්කා ඊට කලින් පත් කරපු රංජිත් බණ්ඩාර මහත්තයා හැසිරුණු විදිය. දැන් රංජිත් බණ්ඩාර මහත්තයා වෙනුවට මේ පාර්ලිමේන්තුව වාරාව අවසන් කරලා පත් කරපු සභාපතිවරයා තමයි ඕන් අද පත්තුණු රෝහිත අබේගුණවර්ධන මහත්තයා. ඉතින් මේව දකිනකොට මේ රටේ අපේ තරුණයන්ට අපේ විද්වතුන්ට ව්‍යවසායකින්ට බුද්ධිමතුන්ට ඉන්න හිතනවාද කියලා ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේ 225ටම බඩින්නේ. 225ටම එපයි කියන්නේ. 225ම මකබෑවියල්ල කියන්නේ. මේ කිඹුල කාපියව කියලා කියන්නේ. ඇති අපි කියන්නේ ඒක තමයි. අපි 225ට අපිත් ඇතුළත්. හැබැයි මේ 225ට ජනමතයක් නැහැ. ඒ ජනමතය නැති නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගියේ. හැබැයි අනිත් කට්ටිය කවුරුත් ගෙදර ගියේ නැහැ. ඒ නිසා දැන් අපිට ආරංචි පොහොට්ටුවේ පිරිසකුත් පාර්ලිමේන්තු මැතිවරණයක් බලාගෙන ඉන්නවා කියලා. අනේ අපි කියනවා පොහොට්ටුවට ගේන්නකො පාර්ලිමේන්තුවට යෝජනාවක් පාර්ලිමේන්තුව විසුරවන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා යෝජනාවක්. අපි විපක්ෂයේදී අපි අපේ සහයෝගය දෙනවා. මොකද අපිත් කැමතියි අපිටත් ඕන මේ රටේ මිනිස්සුන්ට එපාලා තියෙන මේ පාර්ලිමේන්තුව වෙනුවට අලුත් පාර්ලිමේන්තුවක් ගේන්න. මොකද කොහොමනත් සැප්තැම්බර් මාසේ ජනාධිපතිවරණයක් තියෙනවා. හැබැයි ජනාධිපතිවරණයට කලින් හරි මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සුන්ට ඒකට අවස්ථාවක් දෙන්න පුළුවන් නැක දෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔය පොහොට්ටුවේ කීප දෙනෙක් අපිට ආරංචි ආණ්ඩුවෙන් ඉවත් වෙලා පාර්ලිමේන්තුවේ විසිරවීම සඳහා එක එක කුමන්ත්‍රණ ඕනේ නැහැ. වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන්න අපි සූදානම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න අවශ්‍ය සහයෝගය ලබා දීලා මේ රටේ මිනිස්සුන්ට අවස්ථාව දෙන්න අලුතෙන් 225ක් ගේන්න. එතකොට කියන්න බෑනේ 225 එපයි කියලා. මිනිස්සුන්ට තෝරන්නේ 225. සේ 225ට පහුද ඉඳන් කෑ ගහන්න බෑනේ මේ උඹලා තමයි මේ රට කෑවේ කියලා. හටා දාන්න පුළුවන් අලුත් කණ්ඩායමකට 225කට පත් කරන්න අවස්ථාව එතකොට ජනතාවට ලැබෙනවා. අඩුම ගාන අවුරුදු දෙක තුනක් යනකම්වත් මේ මිනිස්සුන්ට එතකොට බලන් ඉන්න ඕනේ. ඒ නිසා අපිට පේනවා අද මිනිස්සුන්ගේ නියෝජනයක් මේ පාර්ලිමේන්තුවේ නිවැරදි නියෝජනයක් නැහැ. මිනිස්සු එදා 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දුන්නා. දැන් පොතකුත් ලියනවා එතුමා. ඈ එතුමාට මොනවද කෙරුවයි කියලා කුමන්ත්‍රණ කෙරුවයි කියලා කුමන්ත්‍රණය කෙරුවේ එතුමා එක්ක හිටපු කට්ටියම එකතු වෙලා තමයි එතුමාට ඒ දේ ලැබුණේ. ඒ වගේම එතුමාව ජයග්‍රහණය කරන්න සලසුන් හදපු තැන ඉඳන් මේ කුමන්ත්‍රණ තමයි නිවැරදි නායකයෙකුට මේ රටේ රට පාලනය කරන්න පුළුවන් නිවැරදි මිනිහෙක් අඳුරගන්න රටේ මිනිස්සුන්ට අවස්ථාව දුන්නේ නැහැ. මාධ්‍ය ජිල්මාට් දාලා විශාල මුදල් වියදම් කරලා රට බේරගන්න වරෙල්ලා කියලා ජනාධිපතිවරණයේදී 169ක් ඡන්ද ගත්තා. 156ක් ගත්ත රජිත් ප්‍රේමදාස ගෙදර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. හැබැයි රජිත් ප්‍රේමදාසලා අපි තාම ඉන්නවා. ගෝඨාභය අපිටත් කලින් ගෙදර ගියා. ඉතින් ඒක තමයි මේ රටේ හැමදාම වැරදුණු තැන්. අපේ රටේ මිනිස්සු හරි මිනිහව අඳුරගත්තේ නැහැ. මාධ්‍යෙන් පෙන්වන මාධ්‍යෙන් පුම්බන මහා දැවන්ත චරිත දුටු ගැමුණු කුමාරවරු ඈ විහාරමා දේවියලා තමයි අපේ ජනතාවත් කරේ තියාගෙන ගියේ. රටේ මිනිහා වෙනුවෙන් වැඩ කරන විපක්ෂේ ඉඳන් වැඩ කරන තමන්ට කරන්න පුළුවන් හැම තත්පරෙම ජනතා සේවයේ යෙදෙන සැබෑ නායකව අඳුරගත්තේ නැහැ. මේ රටේ මිනිස්සුත් ඒවට වග කියන්න ඕන. ඒ නිසා මං හිතනවා දැන් ඒකට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා 20-24 වෙනසක් කරන වසරක් කියලා තමයි අපි මේකට කියන්නේ. ඉතින් ඒ නිසා මේ කරන වෙනස හරි වෙනස කරන්න ඕන. ඒ හරි වෙනස කරේ නැත්නම් ඊට පස්සේ සැලසුම් හදන්න බෑ මේ මේ පාලකයෝ ලවන්න. දැන් ගෝඨාභය එළෙව්වනේ මිනිස්සු එකතු වෙලා. දැන් ආයෙ ඇවිල්ලා ආයෙ එකෙක් ගෙනල්ලා ආයෙ ඊට පස්සේ මාසෙක දෙක තුනකින් දැනගත්තට පස්සේ ආයෙ එළවන්න ලෑස්ති වෙන්නද? ඒකද කරගන්න ඕනේ. එහෙම නෙමෙයි හරියට මිනිස්සු අඳුර ගන්න ඕන කවුද මේ සැබෑ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් සැබෑ ප්‍රතිපත්ති තියෙන මිනිස්සු අන්දන්නේ නැති වෛරේ ක්‍රෝධේ ඊර්ෂ්‍යාව පදනම් මත පදනම් නොවුණු දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ පැල කරන්න පුළුවන් ලෝකෙත් එක්ක බද්ධ කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර ප්‍රතිපත්ති සහිත මිනිස්සු පාලනයට ගේන්නේ. එහෙම කරොත් තමයි අපිට හරි ගමනක් යන්න පුළුවන්. නැතු අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන වගේ 48 නකන් හිතපල්ලකෝ අපි මේ රට මේ ගොඩ දාන්න 48 නෙමෙයි ඉස්සල්ලාම අවුරුද්දක් ගතවද මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න අඳින්න දෙන්න ඕන. අද මිනිස්සු කන්නේ අඳින්නේ ජීවත් වෙන්නේ නැහැ. අද මිනිස්සුන්ට පවුලකට ගරු මන්දිතුමනි කන්න වඩා වේදන් එනවා තමන්ගේ දරුවෝ දෙන්නේ කිටි ටියුෂන් වලට. ඒකයි ඇත්ත. ඔන්න අධ්‍යාපන ක්‍රමය. සාමාන්‍ය ගමේ දැන් කොළඹ දිහනල් රුපියල් ලක්ෂයක් එකමාරක් යනවා දරුවෙකුට දරුවෝ දෙන්නේ කිටියොත් එමෙ ටියුෂන් වලට. අද අපේ ගම්වල දෙන්නේ ඉස්කෝලේ යනවා නම් ඒ දෙන්නට රුපියල් 20,000කට වැඩිය යනවා ටියුෂන් වලට. රුපියල් 20,000කට වැඩිය යනවා ටියුෂන් වලට. මෙතන වැඩ කරන අපේ සාමාන්‍ය සේවකයෙකුට රුපියල් 20,000ක් තමන්ගේ පඩියෙන් යොදන්න පුළුවන් ද ටියුෂන් වලට? හැබැයි යොදන්නේ නැද්ද? යොදනවා. මොකද තමන්ගේ දරුවෝ වෙනුවෙන්. තමන් නොකා හරි තමන් මේ අඳින්නේ නැතුව හරි තමන්ගේ වෙනත් වේදන් අඩු කරලා හරි අවුරුද්දේ සැරයන් වන්දනාගමනක් ගියා නම් තමන්ගේ අම්මා ඒක කපා හරලා හරි දැන් දඹදිව යනවා ගැන හිතන්නවත් බෑනේ. ඒ සියලු වේදන් අඩු කරලා ටියුෂන් වෙනුවෙන් අර වේදම දරනවා. ඒක ඇත්ත தත්ති. ඉතින් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ රටේ තරුණයොත් එක්ක අපි හරි ගමනක් නෙමෙයිද යන්න ඕනේ? අපි රටක් විදිහට ඉස්සරහට යන්න තියෙන අවස්ථා ටික මගහැරියේ නැද්ද මේ පෞගේ අවුරුදු 30? ප්‍රේමදාස මහත්තයා අගලුම් කර්මාන්තය ගෙනල්ලා මේ රටට අලුත් ආර්ථික පැටර්න් එකක් ගෙනාවා. ඒකෙන් අපි ලෝක අංකයකටම ගියා. එතනින් ඊට පස්සේ එක නායකෙක් අඩියක් තිබ්බද අලුත් පියවරකට? තිබ්බේ නැහැ. අපිට පල්ලෙන් හිටු වියට්නාමේ, මියන්මාරේ, බංග්ලාදේශේ අපි ඔය ඉස්සර කරගෙන ගිහිල්ලා අපි තාම මෙතන මේ හේන් කොට කොට ඉන්නවා මෙතන රට ඇතුලේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අද මේ වැදගත් විවාද වෙලාවේ ගොඩක් අවස්ථා වැදුණා මට ප්‍රකාශ කරන්න. අපේ ගරු ඇමතුමිට මම ඉල්ලා සිටිනවා මම කරපු කඩිනම් යෝජනා ඉස්සල්ලාම ක්‍රියාත්මක කරන්න. කඩිනම් යෝජනා ගන්න සමහර ජනප්‍රිය වෙන්න පුළුවන් ඇමතුතුමිය. ජනප්‍රිය නොවුනට හරි යෝජනාව හරිනම් හරි තීන්දුව ගන්න ඔබතුමිය. ඈ ඔබතුමියයි මායි සත්තු මරන්න යන්නේ නැහැ. අවශ්‍ය යෝජනාව ගත්තා කියලා පව් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගන්න ඕන චෝදනා අරගෙන ඒ වගේම දීර්ඝකාලීනව කෙටිකාලීනව සකස් කරනවලම වැඩපිළිවෙල සකස් කරලා මේ රටේ ගොවියව විශේෂයෙන් මේ රටේ තමන්ගේ අස්වැන්න දැක දැක තමන්ගේ අස්වැන්න අස්පනා පිට තමන්ගේ ගොවිසන විනාශ වෙද්දී ඒක විදදරා ගන්න බැරි ගොවියෝ විශාල ප්‍රමාණයකට කරන සාධාරණයක් තමයි ඔබතුමිය මේ කටයුත්තට නිවැරදි මැදිහත් වීමක් කරොත් ඒ සඳහා ඔබතුමියට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නැවතුණා බොස්තුරි.
ස්තුති ගරු මංජුලා දිසානායක මැතිණිය ඔබතුමීට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
පහයි. බොහොම ස්තුති කාලය ලබා දුන්නට මොලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මම මේ අවස්ථාව යදාගත්තේ අද දවසේ විවාදයට ගැනෙන මේ වන සතුන්ගෙන් වෙන වගා විනාශය වගේම අපේ ආහාර නිෂ්පාදනයේදී සිදුවෙලා තියෙන බරපතල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් ඒකාබද්ධව අද දවසේ මේ කරන විවාදයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් මම අරගත්තේ විශේෂයෙන්ම මෙතෙක් වෙලා කතා කරපු සියලු දෙනාම කතා කෙරුවේ මේ වන සත්ව ගහණය වැඩිවීම තුළ අපේ රටේ ආහාර නිෂ්පාදනය ඉතා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආහාරවලින් ඉතා විශාල ප්‍රමාණයක් අපතේ යෑමක් සිද්ධ වෙනවා. ඒ වගේ හරි නිෂ්පාදනය ගන්න බෑ. ගොවි ජනතාව ඉතාමත්ම අමාරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා, අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ගොවි ජනතාව අපි ළඟට ඇවිදිලා කියන්නේ අපි වගා කරන්නම්, අපිට වගා කරන්න පුළුවන්, අපිට රැකියා එපා. හැබැයි අපි මේ කරන වගාව මේ වනසතුන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න, අපේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් යෝජනා කරලා ක්‍රියාත්මක කරලා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ යෝජනාව අතරේ මම අද මේ නැගී සිටියේ පහුගිය සතියේ මහවසිට අනුරාධපුරයේ දක්වා දිවෙන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී ගල්ගමුව අමම්පොළ අතර තේක්ක කැලේ, එහෙම නැත්නම් එතෙන්ද කියන්නේ ගැටදිවුල කියලා, ඒ ප්‍රදේශයේ ලංකාවේ පළවෙනි අලි උමං මාර්ගය සඳහා මුල්ගල් තබලා ඒක වැඩ කටයුතු ආරම්භ කරා. ඉතින් මම විශේෂයෙන්ම එම ප්‍රදේශයේ අමම්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති වෙන්නේ. ඒ ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුව සභාපතිත්වයේ දරන්නේ මම. විශේෂයෙන්ම ගරු අමාත්‍ය තුමියනි, ඔබතුමියගෙන් මා ඉල්ලා හිටිනවා ඒ ප්‍රදේශයේ මේ දැනට යෝජනා කරලා තියෙන මේ ස්ථානයේ වන අලි උමං මාර්ගය සකස් කිරීම තුළ මැඩියාව, අබකොළවැව, පාළු කඩවල, අතරගල්ල කියන මහාවාරි ව්‍යාපාරයේ තුල ජීවත් වෙන ගොවීන්ගේ කුඹුරු, එවැගේ මේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ දැඩි අවධානමක් තියෙනවා මේ වන අලින්ගේ. එවැගේම කහල්ල පල්ලකැලේ ඉඳලා මේ පැත්තෙන් ඉඟිනිමිටියට, එහෙම නැත්නම් විල්පත්තුව දක්වා එහා මෙහා යන අලි ගමන් ගන්නා මාර්ගයේ මේක. එතකොට මේ අලි ගමන් ගන්නා මාර්ගයේ තුල විවිධ ස්ථානවලින් අලි ගමන් කරන එක නතර කරලා එක ස්ථානයකින් පමණක් දුම්රිය මාර්ගයේ යටින් මේ අලි උමං මාර්ගයේ තැදීම තුල ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. මේක පිළිබඳව හරි සමීක්ෂණයක් කරන්න 10-12 තැනකින් පැනපු අලි ටික රේල් පාර දිගේ අලි වැටක් ඉදි කරලා එක තැනකින් අලියෝ ටික යවන්න ගියපුවාම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අපේ ජීවිතවලට මොකක් වේවිද, අපේ වගා භූමිවලට මොනවා වේවිද, අපි දැන් කුඹුරු වගා කරලා අස්වැන්න නෙලා ගන්නකල් මාස 2-3ක් පැල් රකින්නවා, මේක අපිට තව කොයිතරම් ප්‍රමාණයකින් වැඩි වේවිද කියන ප්‍රශ්නේ ජනතාව තුළ තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ උමං අලි එහා මෙහා යෑම සඳහා ඉදි කරන උමං මාර්ගය ඒකාබද්ධ කරලා ඒ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරන්නත්, වනාලීන්ගේ ජීවිත ආරක්ෂා කරන්නත් සුදුසු වැඩපිළිවෙලක් මං හිතන්නේ අපි මීට කලින් මාස ගණනාවකට කලින් අලි කොරිඩෝවක් ප්‍රාදේශීය ලේකම්වරු සියලු දෙනා එකතු වෙලා දිස්ත්‍රික් ලේකම්තුමා සමග සාකච්ඡා කරලා ඔබතුමියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා තියලා යෝජනා සකස් කරලා තියෙනවා. මේක ඒකට ඒකාබද්ධ කරන්න ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ. මේ උමං මාර්ගයේ ඉදි කරාට පස්සේ 10-12 තැනකින් අලි මාරු වෙච්ච එක නතර වෙලා එකම තැනකින් අලි ටික යන්න ගියොත් අපේ ජීවිතවලට මොනවා වේවිද, අපේ දේපළවලට මොනවා වේවිද, අපේ වගාවට කුමක් සිදු වේවිද කියන අවිනිශ්චිත බියක් තියෙනවා. මේ නිසා මේ බිය නැති කරන්න මේක ඉතාමත්ම සුදුසු වැඩපිළිවෙලක් කියලා කියනවා නම් ඒ වැඩපිළිවෙලේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී මේක ඉදි කරලා අවුරුදු 5-6ක් යනකොට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් වෙනවා නම් මේක තිරසාර සංවර්ධන ඉලක්කයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැටලුව මේ මොහොතේම විසඳලා දීලා ඒක නිවැරදි ක්‍රමවේදයට සකස් කරන්නට අවශ්‍ය කරන කටයුතු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්තුමා සමග ඒකාබද්ධ වෙලා අපේ ප්‍රදේශයට ඇවිදිලා අපේ ජනතාව දැනුවත් කරලා ඒ ජනතාවගේ දැනුවත් වීම උඩ දැනුවත්භාවයේ තුලින් මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මානිහට වඩා බොහොම ස්තුතියි.
ස්තුතියි.